ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
ලෝකයේ විවිධ පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම මේ වන විට ලෝකයේ පුරා සිදුවනවා. ඒ වගේම මේ කරුණට විරුද්ධව නොයෙක් ක්‍රියාකාරීන් හඬ නගනවා. විවිධ සංවිධාන තිබෙනවා ඊට විරුද්ධව ක්‍රියාකාරී වන. ඉතින් මේ ආකාරයේ පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සත්ව සුබ සාධනය සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික පර්යේෂිකාවකට ගෝලීය සත්ව සුබ සාධන සම්මානය හිමිලා තිබෙනවා මේ වසරේ, ග්ලෝබල් ඇනිමල් වෙල්ෆෙයාර් අවෝඩ් සම්මානය. ඉතින් මේ සම්මානය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ණි ආචාර්ය තරංගා තෝරදෙනිය සමගයි දැන් SBS සිංහල වැඩසටහනින් අපි කතා බහ කරන්නේ. ඇගේ ඒ සම්මානය සහ මේ සත්ව සුබ සාධනය පිළිබඳව, ඇගේ කටයුතු පිළිබඳව. තරංගා, අපි ඔබව අයිබෝන් කියලා මුලින්ම පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයිබෝන් චරිතා.
ඔව් තරංගා, අපි ඔබට මුලින්ම සුබපතනවා මේ ගෝලීය සත්ව සුබ සාධන සම්මානය දිනා ගැනීම හා සම්බන්ධව. මම කැමති ඒ සම්මානය ගැන කතා කිරීමට පෙර ඔබ කොහොමද මේ පර්යේෂණ ශ්‍රේෂ්ඨයේ වෙත යොමු වුණේ කියලා දැනගන්න.
ඔව් චරිතා, මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් හැටියට සේවය කරනවා. මගේ පළමු උපාධිය වෙන්නේ පශු වෛද්‍ය උපාධියක්. සෝ මේ පෙරදෙනි පශු වෛද්‍ය පීඨයෙන් තමයි මගේ පශු වෛද්‍ය උපාධිය ලබා ගත්තේ. ඊට පස්සේ මම එනවා කොළඹ විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් මම මගේ ආචාර්ය උපාධිය ලබා ගන්නවා. ඒ අතර වාරයේ ඊට පසුව මම ගොඩක් පරීක්ෂණ කටයුතු වලට සහභාගී වෙනවා. ඒ අතරේ තමයි මට ආරාධනා ලැබෙන්නේ සහ මට උනන්දුවක් ඇති වෙන්නේ ආපසු පශු වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න, පරීක්ෂණ කටයුතු වලට සහභාගී කර ගන්නා සතුන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් මට උනන්දුවක් ඇති වෙන්නේ ඒ අතර වාරයේ. අපේ තියෙන අසෝසියේෂන් එකක් ශ්‍රී ලංකා අසෝසියේෂන් ෆෝර් ලැබෝරටරි ඇනිමල් සයන්සස් කියලා ලංකාවේ, ඒකේ මම ජොයින් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වෙටනරි අසෝසියේෂන් එකේ සමාජිකාවක් වෙනවා අපි හැමෝම පශු වෛද්‍යවරු. ඒකේ කමිටුවටත් මම සහභාගී වෙනවා 2018 ඉඳලා මේ දක්වා. ඒක මට හොඳ ඔපර්චුනිටි එකක් වෙනවා, හොඳ අවස්ථාවක් වෙනවා පහු පශු වෛද්‍ය ශාස්ත්‍රයට ලං වෙලා මේ සත්ව සුබ සාධන කටයුතු වලට සහභාගී වෙන්න.
ඔව්, එතකොට දැන් මේ සත්ව සුබ සාධනය සම්බන්ධයෙන් මේ ඔබට ලැබුණු සම්මානය ගැන අපිට කිව්වොත්, ඒ ඇත්තටම කොහොමද ඔබට ලැබුණේ, ඔබ නියෝජනය වුණේ කොහොමද, සහ ඒ සම්මානයේ ඇති වැදගත්කම මොකක්ද?
මේ සම්මානය ප්‍රදානය කරන්නේ චරිතා වර්ල්ඩ් වෙටනරි අසෝසියේෂන් එකේ එකෙන් සීවා ඇනිමල් හෙල්ත් කියන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ සම්මානය පිරිනමන්නේ. මේ හතරවෙනි වතාවට තමයි මේ ඇනුවල් ග්ලෝබල් අවෝඩ් එක දෙන්නේ. ඕන් ඇත්තටම අගයන්නේ සත්ව සුබදා සුබ සාධනය සඳහා වැඩ කරන පුද්ගලීන් සහ ආයතන. සෝ එතනදී සත්ව සුබ සාධනය සඳහා වැඩ කටයුතු කරන වෙට්ස් ලයිම් නැත්නම් පශු වෛද්‍යවරුන් 3 දෙනෙකුත් පශු වෛද්‍ය ශිෂ්‍යයෙකුත්. සෝ මේක හැම අවුරුද්දෙම මේ තාක් අවුරුදු 4ක් මේක ප්‍රදානය කරලා තියෙනවා. 2020 වසරේ සම්මානය තමයි මට ලැබෙන්නේ. මෙතනදී අපිව නොමිනේට් කරන්න ඕනේ ලංකාවේ පශු වෛද්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෙටනරි අසෝසියේෂන් එකෙන් තමයි මම නොමිනේට් වෙන්නේ.
දැන් ඔබ පශු වෛද්‍යවරයෙක් හැටියට මම ඔබේ මුලින්ම ඊට පස්සේ දැනගන්න කැමති, දැන් මේ වන විට ඇත්තටම ලෝකයේ මේ සතුන් යොදාගෙන ඒ පර්යේෂණ වලට යොදා ගැනීමේ තත්ත්වය කුමක්ද? ඇත්තටම සතුන් යොදාගත යුතුමද? මොන වගේ තත්ත්වයක්ද දැන් තිබෙන්නේ?
ඔව් චරිතා, ගොඩාක් ලෝකයේ මූමන්ට්ස් තියෙනවා සතුන් පර්යේෂණ සඳහා යොදා ගන්න එකට අකමැතිව. මොකද සමහර පර්යේෂණ වලට සතුන් යොදා ගැනීමේදී ඔවුන්ට වේදනාවක් අපහසුවක් ඇති වෙනවා ඒ කරන පරීක්ෂණ නිසා. සෑහෙන කාලයක් තිස්සේ මේ නොඑක් සංවිධාන නොඑක් පුද්ගලයන් එකතු වෙලා මේ මේකට විසඳුමක් වෙනවා. ඒ කියන්නේ අපිට මං සරලව කියන්න මොන වගේ දේවල් වලටද සතුන් යොදා ගන්න කියලා. දැන් අපි මිනිස්සු විදිහට අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස්, ඒ කියන්නේ කොස්මටික්ස් පවා පරීක්ෂණ කරලා තමයි මිනිස්සුන්ගේ පරිභෝජනයට යොදා ගන්නෙ. ඒ වගේම තමයි පාවිච්චි කරන හැම බෙහෙතක්ම අපි ආහාරයට ගන්න සමහර දේවල් වලට භාජනය වෙන ගොඩක් දේවල් ඒකට සුදුසුද එහෙම නැත්නම් සේෆ්ද කියලා සත්තුන්ගේ ටෙස්ට් කරලා තමයි අපිට එන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම අපි පාවිච්චි කරන බෙහෙත් ඒ අදාළ රෝගයට එහෙම නැත්නම් ඒ කන්ඩිෂන් එකට රෝගිය සුව වෙනවද ඒ බෙහෙතින් කියලා පරීක්ෂණ කරන්න මිනිසුන්ගේ පරීක්ෂණ කරන්න. හැබැයි අපිට සතුන් යොදා ගන්න නැතුව මිනිස් පරිභෝජනයට සුරක්ෂිත කියන තත්ත්වයේ ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් නිෂ්පාදන අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙඩිසින් එහෙම නැත්නම් ඩ්‍රග්ස් වලට සමහර ඔල්ටර්නේටිව්ස් තියෙනවා. ඒ කියන්නේ සතුන් වෙනුවට කරන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි සතාව ගන්න නැතුව සේෆ්ටි ටෙස්ටිං කරනවා නම් අපිට ඊට වඩා ඔල්ටර්නේටිව්ස් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ සෛල අරගෙන අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපිට හමට හානි කරද කියලා බලන්න ඕන නම් මිනිස් සෛල අරගෙන ස්කින් එක ග්‍රෝ කරලා ඒ මොඩල් එකේ අපිට ටෙස්ට් කරන්න පුළුවන් මේක අපිට සේෆ්ද හමට සේෆ්ද නැද්ද, ඉරිටේෂන්ස් තියෙනවද, ඒ වගේ දේවල්. ඉතින් ඔය ස්කින් මොඩල්ස් තියෙනවා, ඒ වගේම සෙල් කල්චර් මෙතඩ්ස් තියෙනවා. පොඩි ඕගන් එහෙම නැත්නම් අවයව හදන තාක්ෂණයක් දිනුනේ. දැන් අපි ඇත්තටම ඉන්නේ 21 වෙනි ශතවර්ෂයේ. ඉතින් අපේ තාක්ෂණය ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ දියුණු තාක්ෂණයත් එක්ක ඔල්ටර්නේටිව්ස් ගොඩක් අපිට දැන් ඇවිල්ලා තියෙනවා ලෝකේ. ඉතින් ඉදිරියේදී මෑතකදී කියන්නේ ඉමීඩියට්ලි මේක කරගන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. මොකද සමහර දේවල් වලට අතින් යොදා ගන්නවා වෙනුවට තියෙන ඔල්ටර්නේටිව්ස් අඩු නිසා. හැබැයි ගොඩක් පරීක්ෂකයෝ විද්‍යාඥයෝ එකතු වෙලා අපි ඔල්ටර්නේටිව්ස් සතුන් වෙනුවට යොදා ගන්න පුළුවන් ඔල්ටර්නේටිව්ස් ගැන පරීක්ෂණ කරනවා, ඒව ලෝකෙට අඳුන්වලා දෙනවා.
ඔව් තරංග, දැන් එතකොට අමතර ප්‍රශ්නයක් හැටියට මම අහන්න කැමතියි. දැන් දැනට ලෝකේ මේ වගේ සතුන් යොදාගෙන පරීක්ෂණ කරනකොට ඒ සතුන්ට ඉන්පසු මොනවද වෙන්නේ? උන්ට විශේෂ ආෆ්ටර් කෙයා වගේ වැඩසටහනක් තියෙනවද? මොන වගේ තත්ත්වයක් තියෙන්නේ?
ගොඩක් ලෝකේ පරීක්ෂණ වලට ගන්නේ රෝඩන් මොඩල්ස්. එතකොට ඒ පොඩි සතුන් අපහු වෙන පරීක්ෂණ වලට යොදා ගන්න හරි, එහෙම නැත්නම් වෙන පරීක්ෂණ වලට යොදා ගන්න අමාරුයි. එතකොට ඒ පරීක්ෂණ සඳහා පමණයි ඕන් යොදා ගන්නෙ. හැබැයි ඊට වඩා ටිකක් විශාල සතුන් උදාහරණයක් විදිහට හාවන් නැත්නම් බල්ලන් වගේ ටිකක් විශාල සතුන් ගන්නවා නම් ඔවුන්ව අපිට පුනරුත්ථාපනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ට විශේෂ يعني හානියක් මේ පරීක්ෂණේ නොවුනා නම් ඔවුන් හෙල්දි නම් ඒගොල්ලන්ව රීහැබිලිටේෂන් සෙන්ටර්ස් වලට දාලා මේ සංකල්ප ඇත්තටම ඉන්දියාවෙන් පටන් ගත්ත දෙයක්. ලොකු සතුන් පරීක්ෂණ වලට ගත්ත සතුන් රීහැබිලිටේට් කරනවා කියලා අපි කියනවා.
එතකොට දැන් ඇත්තටම ඔබ මේ පශු වෛද්‍ය වෙලක් හැටියට ඔබේ මේ එතිකල් විදිහට මේ පරීක්ෂණ සිදු කිරීම ඔබේ දායකත්වය කුමක්ද? ඔබ මොනවද ඉදිරියට ඒ සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මම කැමති දැනගන්න.
ඔව්, චරිත අපි ප්‍රොමෝට් කරන්නේ 3R principles in animal experimentation කියන එක. ඒ කියන්නේ 3Rs කියලා ගත්තොත් එහෙම placement, ඒ කියන්නේ සත්තුන්ව රිප්ලේස් කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ, refinement වේදනාව අවම කරන්න උත්සාහ කරන්න ඕනේ, and reduction අවම සතුන් සංඛ්‍යාවක් එම පරීක්ෂණය සඳහා යොදා ගන්න ඕනේ. reduction කියලා කිව්වහම මෙතන අපිට හිතන සංඛ්‍යාවක් නෙමෙයි, අපේ scientific data මේ accurately reproduce කෙනෙක් ඉතාමත් නිවැරදි විදිහට නැවත වෙන කෙනෙකුට එම පරීක්ෂණයම කරලා එම ප්‍රතිඵලම ලබා ගන්න එක reproducible scientific විදිහට calculate කරපු number එකක් තමයි ගන්න ඕනේ, minimum number එක හැටියට. වැඩිපුර සත්ව යොදා ගන්න එකත් සත්තුන් වේස්ට් වෙනවා පරීක්ෂණයේදී. ඒ වගේම තමයි අඩුවෙන් සත්ව යොදා ගත්තොත් අපිට අවශ්‍ය ප්‍රතිඵලය නෙවෙයි අපිට ලැබෙන්නේ. ඒ හින්දා සයන්ටිෆිකලි කැල්කියුලේට් කරපු නම්බර් එකක් තමයි රිඩක්ෂන් වලදී මිනිමම් නම්බර් එක හැටියට අපි යොදා ගන්න ඕනේ. මේට අමතරව අපි රීහැබිලිටේෂන් ඒකෙත් අපි පාවිච්චි කරන්නේ R එකක්, රීහැබිලිටේෂන් පුනරුත්ථාපනය. ඒ ආරකත් අපි ප්‍රමෝට් කරනවා මේ අතර. ඒ වගේම තමයි සතුන් පාවිච්චි කරලා පරීක්ෂණ කරනකොට පරීක්ෂකයාට අත ලොකු වගකීමක් තියෙනවා, රෙස්පොන්සිබිලිටි. That's another R. අපි ට්‍රේනින් ප්‍රෝග්‍රම්ස් කරනවා ලංකාවේ සහ ආසියාවේ වෙනත් රටවල්වල. අපි ප්ලෑනින් වලදී අන්තිමට සතුන්ට මොකද වෙන්නේ කියන එක දක්වාම අපි හොඳට ප්ලෑන් කරලා තමයි සතුන්ට සතුන් යොදා ගන්න. අත්‍යවශ්‍යම පරීක්ෂණයක් නම් විතරක් සතුන් යොදා ගන්න ඕනේ. රිසල්ට් එකක් නිවැරදිව රිප්‍රෙඩ්‍යුසිබල් විදිහට ලබා ගන්න පුළුවන් සතුන් සංඛ්‍යාවක් යොදා ගන්න ඕනේ, අවමයෙන් ගන්න පුළුවන් සංඛ්‍යාව. ඒ වගේම තමයි සතුන්ට අවශ්‍ය වෙල්ෆෙයර්ගෙන් සතුන්ට අවම වේදනාවක් පේන එකක් මේ පරීක්ෂණය තුළදී ඇති වෙනවා කියන වගකීම තියෙන්න ඕනේ. අන්තිමට පරීක්ෂණ ඉවරනහම සතුන්ට මොකද වෙන්නේ යන එක ගැනත් වගකීමක් තියෙන්න ඕනේ. රෙස්පොන්සිබිලිටි තමයි මේන් thing when conducting research.
කොළේ සත සුබ සාධන සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය තරංගාතෝර දෙනිය සමගදන අපි කතා බහ කළේ. අපි තරංග ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනත් සමග සම්බන්ධ වීම පිළිබඳව.
ස්තුති චරිත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.